ක්‍රියාත්මක කරා කියන එක කියන්න ඕනේ.
කල්පතනාකතුමනි කල්පතනාකතුමනි
ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ගරු ඇමතිතුමා සඳහන් කළා මේ BYD මෝටර රථ පිළිබඳ අර්බුදය. අත වශයෙන්ම මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා තමයි මේ පාර්ලිමේන්තුවේදී මේ ගැටලුව පෙන්වලා දුන්නේ. මේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව එකම මෝටර රථය එකම ධාරිතාවය සිංගප්පූරුවෙන් එනවනම් එක ටැක්ස් එකක් ඍජුව නිෂ්පාදකය වෙනවනම් එක ටැක්ස් එකක් අසමතාවයක් තිබෙනවා අසාධාරණයක් තියෙනවා නීති විරෝධී දෙයක් සිද්ධ වෙනවා කියන ප්‍රශ්නය මතු කරේ මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ. ඉන් පස්සේ රේගුව ඒ පිළිබඳව දැනුවත් වෙලා උන් මෝටර රථ 900 ගණනක් රඳව ගත්තා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. එක පැත්තකින් ඒ රථ වාහන ගෙන්වන දේශීය නියෝජිත සමාගමට අනෙක් අතට දේශීය මධ්‍යම පාන්තිකයන් ඕන ඉත අසීරුවෙන් මෝටර රථයක් මේ ඇනෝම් කරලා ඒ ගැන විශාල අර්බුදයකට මුහුණ දුන්නා. දැන් අතර මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳිය යුතු කාරණයක් නීතිමය වශයෙන් මේ මොහොතේ අධිකරණ ඉදිරියේ තිබුණත් මෙවැනි ප්‍රශ්න මතුවීම වැළැක්වීම සඳහා විශේෂයෙන්ම නවීන තාක්ෂණය ඒක ඉලෙක්ට්‍රික් වෙන්න පුළුවන් හයිබ්‍රිඩ් වෙන්න පුළුවන් නවීන තාක්ෂණය හා සම්බන්ධ මේ අලුත් ප්‍රවණතාවන් වලට ගැලපෙන පරිදි මේ රෙගුලාසි යාවත්කරණ කිරීම අත්‍යවශ්‍යයි. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ යාවත්කරණ කිරීම ගැන. හැබැයි අපි අවධානය යොමු කරන්න ඕනේ අනාගතයේ අපිට මුහුණ දෙන්න තියෙන අභියෝග ඒ වගේම විශේෂයෙන්ම විදුලි මෝටර රථ සහ හයිබ්‍රිඩ් මෝටර රථ සඳහා බදු අය කිරීමේදී වඩාත් ප්‍රායෝගික වඩාත් ගැළපෙන ඒ වගේම දූෂණයට ඉඩ නොතබෙන විදිහේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ගැන. මොකද මේ දූෂණය එක පැත්තකින් වෙන්න පුළුවන් රේගුවේ නිලධාරීන් අතින් එක පැත්තකින් වෙන්න පුළුවන් දේශීය ඒජන්තයන් අතින්. ඒ නිසා කවුරු මේ දූෂණයේ ඉන්නවද දෙගොල්ලම ඉන්නවද කියලා ඔයාලා බලන්න අවශ්‍යයි. අපි මීට කලින් දැක්කා ලෑන්ඩ් රෝවර් මෝටර රථ ලංකාවට අරන් එනකොට මේ විදිහටම අන්ඩර් ඉන්වොයිස් කරලා බිලියන ගණනක් රටට පාඩු කරා. ඒවායේ බලවත් බලගතු පුද්ගලයන් සම්බන්ධ නිසා ඒවා පිළිබඳව අපරාධ පරීක්ෂණ දක්වා ඉදිරියට ගියේ නැහැ. නමුත් මේ රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු ඇති මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කළ යුතු ඇති ඒ නිවැරදි නීතිමය ප්‍රසස්කරණවල අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්නුම් කරනවා මේ BYD මෝටර රථ පිළිබඳ ප්‍රශ්නය. ඒට කදිම උදාහරණයක්. ඒ වගේම ගරු කතානායකතුමනි මේ අලුත් නීති සංශෝධන අරන් එන්න වෙන්නේ මේ ඉලෙක්ට්‍රික් මෝටර රථත් හයිබ්‍රිඩ් මෝටර රථත් මේවායේ තාක්ෂණික දියුණුවත් විශේෂයෙන්ම අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ වෙළඳපොළ අවශ්‍යතාවය වෙනුත් සලකන විට රජය පැත්තෙනුත් ෂණිකවර ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නිසා. දැන් ගරු කතානායකතුමනි දැන් ගැටලුව තියෙන්නේ මෝටර රථවල නෙමෙයි. දැන් ලංකාවට ලෝකේ ඉලෙක්ට්‍රික් මෝටර රථ තාක්ෂණය හයිබ්‍රිඩ් මෝටර රථ තාක්ෂණය ඉතාමත්ම ශක්තිමත් වෙලා තියෙන නිසා අද විශ්වාසවන්තව පාරිභෝගිකයා මේ ඉලෙක්ට්‍රික් මෝටර රථ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ මේ මෝටර රථ චාර්ජ් කරගන්න අවශ්‍ය කරන ස්ථාන මෙරටේ ප්‍රමාණවත් නැහැ. මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 167 වෙනි පිටුවේ සඳහන් කරනවා විද්‍යුත් රථවාහන ආරෝපණය සඳහා දිවවින පුරා බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් පිහිටවීම. ගරු එමතුමනි දැන් ඊළඟ අයවැයකින් ප්‍රමුඛ ස්ථානයේ දීලා රාජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන රජය සතු සම්පතුත් ලංකා විදුලි බල මණ්ඩලය ලෙකෝ ආයතනය ඒ වගේම පෞද්ගලික අංශය ව්‍යවසායකයන් සම්බන්ධ කරගෙන ලංකාව පුරාම මේ විද්‍යුත් ආරෝපණය සඳහා චාර්ජින් ස්ටේෂන්ස් ඉක්මනින් පිහිටවල අවසන් කරන එක මේ තාක්ෂණය වැදගත්. මොකද අවසානයේදී ඉලෙක්ට්‍රික් මෝටර රථ භාවිතා කරනවා කියලා කියන්නේ බලශක්තිය ඉතුරු වෙනවා. දැන් අද වෙනකොට ඉලෙක්ට්‍රික් මෝටර රථ චාර්ජ් කරන්නේ පුනර්ජනනීය බලශක්තියම නෙමෙයි. එක පැත්තකින් ගල්ලඟුරු වලින් එක පැත්තකින් ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරලා ඒකෙන් අපි මෝටර රථ චාර්ජ් කරනවා. හැබැයි හොඳම දේ තමයි පුනර්ජනනීය බලශක්තිය උපරිම වශයෙන් අපේ පද්ධතියට එකතු කරලා සූර්ය විදුලි බලය සුළං විදුලි බලය වැඩි වැඩියෙන් අපේ පද්ධතිය වලට එකතු කරලා එමගින් අපිට මෝටර රථ එක මෝටර රථ පමණක් නෙමෙයි බස් රථ වෙන්න පුළුවන්. ඒ වගේ අපි දන්නවා ආසියානු සංගමතර බැංකුවේ යෝජනාවක් තිබෙනවා දුම්රිය මේ විදුලීකරණය කරන්න පැරණි යෝජනාව. ඒතර මේ රටේ සම්පූර්ණම ප්‍රවාහන පද්ධතිය විදුලීකරණයට ලක් කිරීමෙන් අපිට බලශක්තිය ඉතුරු කරගන්න පුළුවන්, පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. අපි කවුරුත් දන්න කතා නායකතුමනි, මේ රටේ බලශක්තිය පැත්තෙන් යම් ආකාරයක දියුණුවක් ඇති වෙලා තියෙනවා. මාත් ඒකට සතුටු වෙනවා. ජාතික විදුලි පද්ධතියට මෙගොට 1700ක් එකතු කරපු සූර්ය බල සංග්‍රාමය 2016 සෙප්තැම්බර් මාසේ 6 වෙනිදා ආරම්භ කරලා ඒ ප්‍රතිපත්තිය net plus net metering net accounting කියන ප්‍රතිපත්ති මෙරට අඳුනලා දීපු දේශපාලන නායක හැටියට මට ඒකට සතුටක් තියෙනවා. ඒ වගේම දූෂිත මිලදී ගැනීමේ ක්‍රියාදාමය අවසන් කරලා ටෙන්ඩර් මගින් සූර්ය විදුලි බලයත් සුළං විදුලි බලයත් ලබා ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති ස්ථාපනය කරපු නායක හැටියට මට ගැන සතුටක් තියෙනවා. හැබැයි ඒකේ පරිභෝගිකයට ප්‍රතිලාභ ලැබෙන්න නම් අපේ ජාතික විදුලි පද්ධතිය ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට පත්වන්න ඕන. මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජාතික විදුලි පද්ධතිය ස්මාර්ට් ග්‍රිඩ් එකක් කරනවා කියන ප්‍රතිපත්තිය තියෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිය. ඒක කවුරුත් මේ ක්ෂේත්‍රයේ දන්න කෙනෙක් හැමෝම කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් අපේ ග්‍රිඩ් එක ස්මාර්ට් කරන්න ඕන කියලා. හැබැයි ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට පත් කළොත් තමයි අපිට උපරිම වශයෙන් පුරවර්ජනීය බලශක්තිය පද්ධතියට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පද්ධතිය ඇති වෙන මේ අසමතුලිතතාවයන් ඉවත් කරන්න පුළුවන්. ගල්ලංගුරු සහ ඩීසල් මිලදී ගැනීම ඉවත් අඩු කරලා ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාවයකට පත් කරන්න පුළුවන් වෙන්නේ අපි පුළුවන් තරම් ඉක්මනින් මේ පද්ධතිය යථාවත් කිරීම තුල. නමුත් මේම යාවත් කාලන කිරීම සඳහා වන පුළුල් වැඩපිළිවෙලක් අද භූමියේ නැහැ. ඒ සඳහා කල්පනා කරන්නෙත් නැහැ. විදුලි ක්ෂේත්‍රයේ යම් ආකාරයක දේශීය සහ විදේශීය ආයෝජකයන් මේ රටට ඇවිල්ලා ජාතික විදුලි පද්ධතිය තුළට ඔවුන්ගේ සහභාගීත්වය ඇති කරගෙන ඒ ආයෝජන හරහා මෙරටේ විදුලි පද්ධතිය යථාවත් කිරීම සඳහා අවශ්‍ය වරණ ඒ ව්‍යවස්ථාපිත නීතිමය රැකවරණයත් දැන් පහුගිය සතියේ සම්මත කරපු විදුලි සංශෝධන පනත මගින් ඉවත් වුණා. ආයෝජකයන්ට විශාල අවධානමක් ඇති කළා තියෙනවා. ඒ වගේම මෙරටේ විදුලි පද්ධතිය තුළ විදේශීය ආයෝජකයන් ඒ වගේම දේශීය ආයෝජකයන් වෙන් වෙන්ම සහ එක්ව කටයුතු කිරීමෙන් පමණයි අපේ පද්ධතිය දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අපි එක පැත්තකින් වාහන රටට අරන් එන්න අවශ්‍ය කරන රෙගුලාසි මේ ආකාරයෙන් හදන අතර ගරු කතානායකතුමනි අපේ විදුලි පද්ධතිය දියුණු කරගන්න අවශ්‍ය කරන ආයෝජන අරන් එන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මේවර අයවැයෙන් මේ චාර්ජින් ස්ටේෂන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකතු වෙලා කඩිනම් වැඩපිළිවෙලක් හැටියට මේ චාර්ජින් ස්ටේෂන් මේ රටට වැඩි වැඩියෙන් සීමිත කාලයක් තුළ හඳුන්වා දීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන්. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒක මහවැලි හදනවා වගේ අමාරු දෙයක් නෙමෙයි. ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද ලංකාවේ 100%ක්ම විදුලි පද්ධතිය ජාතික පද්ධතිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා පුනරුජ්ජීවනය බලශක්තිය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැටරි තාක්ෂණය අද දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේම ලංකාව තුල පවා මේ චාර්ජින් සෙන්ටර්ස් හදන්න පුළුවන් දේශීය තාක්ෂණයක් තිබෙනවා. ඒ නිසා අපිට පුළුවන්කම තිබෙනවා මේ වැඩි වැඩියෙන් විදුලි මෝටර රථ සහ හයිබ්‍රිඩ් මෝටර රථ මේ පරිහරණය කිරීම දිරිමත් කරන්න ඒ හරහා එක පැත්තකින් ආණ්ඩුවට ආදායමක් ලැබෙනවා, එක පැත්තකින් පරිසරය ආරක්ෂා වෙනවා, එක පැත්තකින් අපි විදුලි පද්ධතිය දියුණු වෙනවා.
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමා මුල් අසිරි පැමිණ නැත.
Honorable Andrew Karnatilaka, you have 14 no. minutes. Sorry.
I have more time.
Okay, Honorable Ajay Pipera, you may continue.
Garu Kandiyo Chakasa Nagatumani, Vedagatma Karuna Kubutuma Mulusun Indati Kiyanna Vashay. Then Merate, Desha Pala Kiyange Vaga Kima Pilibanda, Vaga Vima Pilibanda Prashne, Vedagat Prashne. Merate Vidahaya Kya, Anivar Renma, පාර්ලිමේන්තුව වග කියන්න ඕන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආකෘතිය ඉතා පැහැදිලි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ 8 පරිච්ඡේදය 42 වගන්තිය ඉඳලා 42 43 44 45 46 දක්වා මේ වගන්ති සියල්ලගින්ම විධායකය ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වන කැබිනට් ඇමතිවරු රාජ්‍යමතිවරු නියෝජ්‍යමතිවරු පාර්ලිමේන්තුවේ වගකීම් යුතුයි කියන මූලධර්මය ස්ථාපනය කළා තියෙනවා. මේ වගකීම පාර්ලිමේන්තුවේ තියෙන වගකීම පරීක්ෂා කරන එක ක්‍රමයක් නියෝජ්‍ය කතානායකතුමනි විශ්වාසභංග යෝජනා ආරංගනේ. මීට කලින් මේ පාර්ලිමේන්තුවේ රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනා ගෙනත් තියෙනවා. අගමැතිවරුන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනා ගෙනත් තිබෙනවා. කතානායකතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනා ගෙනත් තිබෙනවා. 1981 දී අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට විරුද්ධව එතුමා අපේ පාර්ලිමේන්තුවේ ධූරයක් දරන කෙනෙක් එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අරගෙන ආවා. එහෙනම් නියෝජ්‍ය කතානායකතුමනි නියෝජ්‍ය ඇමතිවරයෙක්ටත් රාජ්‍ය ඇමතිවරයෙක්ටත් මේ පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් මගින් ප්‍රශ්න කිරීමේ ඒ වගවීමට යටත් විය යුතුයි. විපක්ෂයේ විසින් විධිමත් වූ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරාට පස්සේ මාධ්‍ය හරහා ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් අරන් එන්න බෑ, ස්ථාවර නියෝග වල හැම දෙයක් නැහැ කිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තියෙන ස්ථාවර නියෝග, මේ ස්ථාවර නියෝග පොත, මේ ස්ථාවර නියෝග වල ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරු ගැන සඳහන් කළත් නැහැ, නියෝජ්‍ය ඇමතිවරු ගැන සඳහන් කළත් නැහැ, රාජ්‍ය ඇමතිවරු ගැන සඳහන් කළත් නැහැ, ආණ්ඩුව විරුද්ධ විශ්වාසභංග යෝජනා ගැන සඳහන් කළත් නැහැ. එනිසා මේ නියෝජ්‍ය ඇමතිවරුන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ස්ථාවර නියෝග වල නැහැ කියන තර්කය අදාළ වෙන්නේ නැහැ. මොකද කිසිම විශ්වාසභංග යෝජනාවක් ගැන හෝ දෝෂාරෝපණ යෝජනාවක් ගැන මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල සඳහන් වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඒ වගේම කතානායකතුමා දෙන්න යනවා තීරණයක්. දැන් මේකේ අඟහරුවාදා මේක මූලිකව ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ප්‍රධාන පත්‍ර ලංකාදීප පත්‍රයත් ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් කියයි කියලා මේ කතානායකතුමාගේ හිතත් කියවන්න පුළුවන් මාධ්‍යවේදීන් මේ රටේ ඉන්නවා. හා දැන් අංජුල මහේක මහත්මයාත්, හේවා ජූලි මහත්මයාත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්. ඕක නිකන් කියන්නේ.
You have 2 more minutes.
ගරු කතානායකතුමනි ඒ කියන්නේ කතානායකතුමා මේක කළා වෙන්න බෑ. එහෙමනම් මේ ආණ්ඩුවේ යම් මූලාශ්‍රයක් පාර්ලිමේන්තුව තුල දුරදරන මූලාශ්‍රයක් විසින් මේ 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 රටේ වැදගත්ම ප්‍රශ්නයක් පිළිබඳව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට නොවී තීද්දි පාස්කු ප්‍රහාරයේ සාක්ෂිකරුවන් වසන් කිරීම සහ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යටපත් කිරීම පිළිබඳ චෝදනා ලැබලා තියෙන තැනැත්තෙකු රටේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයේ දරන එක පිළිබඳව ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් අරගෙන ආවාම ඒ විශ්වාසභංග යෝජනාව යටපත් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක වාද නොකර මූලිකව ප්‍රතික්ෂේප කරන්න උවමනාවක් මේ රජයට තියෙනවා. මට පුදුමයි 159ක් ඉන්න ආණ්ඩුව. ඕනම යෝජනාවක් හරි වුණත් වැරදුණත් ඕන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. විවාද කරන්නෙත් නැතුව ඒක ප්‍රතික්ෂේප කිරීම සඳහා උවමනාවක් තියෙනවා. මම දන්නේ සභානායකතුමට මේ උවමනාවක් තියෙනවද කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ තුල තියෙන කාරු එහෙමයි. ගරු කතානායකතුමනි දැන් මේ රටේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ අපිට පිළිගන්න පුළුවන් පාර්ලිමේන්ටරි ප්‍රැක්ටිස් ඉන් ශ්‍රී ලංකා පොත ලියලා තියෙනවා ප්‍රියාණි විජේසේකර. අපි කවුරුත් පිළිගන්නවා මේ විශේෂඥතාවයක් තියෙන නීති විශාරදෝරියක්. එතුමිය මොකද්ද කියන්නේ? එතුමිය කියනවා මෝෂන් එකක කාර්යය සඳහා ඩිපියුටි මිනිස්ටර්ස් ආ ඕල්සෝ ඩීම් ටු බී මෙම්බර්ස් ඔෆ් ද කැබිනට්. ඒ කියන්නේ මේ මෝෂන් එකක් පිළිබඳ කාරණේදී නියෝජ්‍ය ඇමතිවරුත් කැබිනට් ඇමතිවරුන් හා සමානව සලකන්න ඕන කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි මේ මෝෂන් පිළිබඳ කාරණයක් ගැන සඳහන් කළා කියනවා 1981 විපක්ෂ නායක අමිර්තලිංගම් මහත්මයාට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් අරන් ආවා. ඒ නිසා කැබිනට් ඇමතිවරුන්ට පමණක් විශ්වාසභංග යෝජනා අරන් එනවා කියන එක
ඒක
සම්පූර්ණ අවසන් කරනවා. එහෙම දෙයක් නැහැ, මෙහෙම ප්‍රැක්ටිස් එකක් නැහැ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි කවුරු හරි මොනවා හරි හේතුවක් ඉඳා විශ්වාසභංග යෝජනාව මූලිකව ප්‍රතික්ෂේප කිරීම සඳහා බලපෑම් කරනවා නම් ඒ සඳහා වැඩ කටයුතු කරනවා නම් ඒ මෙරටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැනුමක් නැතිකම, විශ්වාසයක් නැතිකම, ඒ වගේම ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ ඒ කාටත් පිළිගන්න පුළුවන් මූලධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. චෝදනාවේ අන්තර්ගතය ගැන මම කතා කරන්නේ නැහැ. චෝදනාවේ අන්තර්ගතය පිළිබඳව වාද කරන්න පුළුවන්, ඡන්ද විමසින් තියන්න පුළුවන්. හැබැයි විශ්වාසභංගයක් මේ පාර්ලිමේන්තුවේ ධූරයක් මේ පාර්ලිමේන්තුව හරහා ඒ ලබන ධූරයකින් විධායකයේ කොටසක් වන තැනැත්තෙකුට විරුද්ධව අරන් එන්න තියෙන අයිති අපි ස්ථාපනය කරන නියෝජකතා නැතිතුමනි ඒක ඒ සඳහා ඒ වළක්වීමට ගන්න උත්සාහයක් තියෙනවා නම් මම හිතන්නේ බිමලත්නක මාත් එහෙම කරයි කියලා එතුමගේ කන්තෝරුව මෙවැනි තොරතුරක් මාධ්‍යවලට දුන්න කියලා මම හිතන්නේත් නැහැ කවදාකවත් එතුම එහෙම කරන්නේ නැහැ එතකොට ඒ නිසා ගරු නියෝජකතා නැතිතුමනි විශ්වාස භංගයේ විවාදයට ගන්න අවශ්‍යයි විවාදයකට අරගෙන අන්තර්ගත කරුණු අපි වාද කරමු බොහොම ස්තුතියි
honorable leader of the house
අරව නියෝජ්‍ය කතා නැතුමනි මේ එතුමා ගෙදර යන ගමන් පොඩි ෂොට් එකක් දෙගෙන ගිය නිසා නැත්තම් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතා නැතුමනි අපි ඒකේ දීදිරිපත් කරන කන්ටෙන්ට් එක සම්බන්ධ විවාදයකට අපි ඇත්තට බැඳගායි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රොසීඩියර් වල ඉන්න ඕන මම හිතන්නේ ඒක අපේ මත තීරණ දෙයක් නෙමෙයි ගරු කතා නැතුම සහ ලේකම් මණ්ඩලය විසින් ඒ ගැන තීන්දුවක් අරන් කියන්න අපි ඒක ඊට අනුව කටයුතු කරා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සම්බන්ධ
What is your
honorable deputy speaker thank you so much නීති ප්‍රශ්නයකක් අහන්න හදන්නේ සර් මේ ස්ටෑන්ඩින්ග් ඕඩර් 831 ඊයත් මේක කතා වුණා මේක කරුණාකරලා පැහැදිලි කරන්න මේක ඉංග්‍රීසි එකේ තියෙන ඉඳා මේ ස්ටෑන්ඩින්ග් ඕඩර් එක මට තප්පර 10ක් දෙන්න මම ඉවර කරන්නම් the personal conduct of the president or the acting president members of parliament judges or other persons engaged in the administration of justice shall not be raised except upon a substantive motion and in any proceedings a question to a minister or remarks in debate in a motion dealing with any other subject reference to the conduct of any such person shall be out of order second kiyawanna
honorable member you had raised this yesterday also right?
no sir there was no clear idea
yeah, so we will refer to the speaker's consideration
sir please get this very cleared so this in this august chamber so we will not be having the same issues again
secretary
again.
general office said that this has already been referred to the speaker's consideration honorable member
පැහැදිලි කිරීමක් කරන්න අපේ කරු මන්ත්‍රීතුමා මතකලාර මේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් මුජිබර් රහමන් මන්ත්‍රීතුමා මේක පාර්ලිමේන්තුවේදී මතකලා කියන කාරණේ අපි ස්තුතිවන්ත වෙන ඇත්තම හොඳයි එතෙන්දී අර අදහසක් එනවා අපි මේකට මැදිහත් වුණේ නැහැ කියන එක වැරදි මේ ප්‍රශ්නේ ඇත්තම මාස එකහමාරකට දෙකට කාලයකදී පැන නැගිච්ච ප්‍රමාම මුදල් අමාත්‍යරය විසින් ජනාධිපතිතුමා මට ඒකට යොමු කරලා ආනායන කරුවන් රේවිල දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශ කරලා සාකච්ඡාවට ගණනාවක් අපි සිද්ධ කරලා ඒ කාරණාව ඒ ලියවිලි දෙකම අපිට ලැබුණා ඒක ලබා දුන්නා ඒ අනුව පරීක්ෂණ සිද්ධ වුණා ඇත්තම අපි ඒක මාධ්‍යන්ට එලිදරව් කරේ නැතුනේ ඒ පිළිබඳව තියෙන වෙළඳපොලේ මේ වාහන වෙළඳපොලේ තියෙන අර ප්‍රයිස් සෙන්සිටිව්නස් එක වගේ කාරණා ඉතින් ඒ කාරණේ මතු කරන්න ඕනේ ඒ වගේ මේ කාරණේ පාර්ලිමේන්තුවේ මතු කිරීම ස්තුතිවන්ත
වෙනවා Make it very short, please. We are running out of time.
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ නීති එක් සමලස ක්‍රියාත්මක කිරීම සඳහා. හැබැයි එක දෙයක් තියෙනවා. මහා පරිමාණ සමාගම් වලටත් සුළු පරිමාණ ඒජන්තවරුන්ටත් සම බිමක්. ඒ කියන්නේ සමානව මේ වෙළඳපොලේ තරඟ කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ රතවාහන ලංකාවට ගෙන අරන්ගෙන සුළු පරිමාණ ඒජන්තවරුන් විශාල විදියට පීඩාවට පත් වෙලා තියෙනවා මහා පරිමාණ සමාගම් වල ක්‍රියාකාරීත්වය නිසා. ඒ නිසා සම බිමක් සකස් කිරීම හැමෝටම නීතිය සමානව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. බොහොම ස්තුතියි ඔබතුමාට.